Honorable Dilan Perera, you have 6 minutes.
Garu Niyojakara Sabhapathitumani Mohitane Itama Kalochita Evagema Manangitana Pramada Velaho Gain on a Panatak other Adigaramatu Adripat Kalatibinoa Jatik Samagisa Pachandan Sandavana Kareale Pilibanda Panata May Panata අපගේ අධීක්ෂණ කාර්ය සභාව තුලත් සාකච්ඡාවට ගෙරුණා අපි අධීක්ෂණ කාර්ය සභාවෙන් සංශෝධන හැටියට යෝජනා කරපු සංශෝධනයක් කාර්ය සභා අවස්ථාවෙත් ගේන්න යෝජනා කරලා තිබෙනවා ඒ වගේම තමයි මේ පනතේ අපි යෝජනා කළා අර ඇමතිතුමා විසින් නිර්දේශ කරන ලදුව ජනාධිපතිතුමා විසින් පත් කරන සභාපතිතුමා ඇතුළු මේ මණ්ඩලය ඇමතිතුමා විසින්ම නිර්දේශ කරත් කමක් නැහැ. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වගේ මණ්ඩලයක් හරහා තවදුරටත් අධීක්ෂණයට සුපරින් ලක් වෙලා ජනාධිපතිතුමා විසින් පත් කරා නම් වඩා හොඳයි කියලා. මොකද මේ ඇමතිතුමා ඉන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි දන්නේ නැහැ මොන මොන ඇමතිලා පසුගිය පහු ඊට කාලා පත් වෙයිද කියලා. මොකද මෙවැනි වැදගත් කාර්යාලයකට පත්විය යුතු වන්නේම ඒ කාර්ය කිරීම සඳහා වූ අධ්‍යක්ීම් සම්භාරය සහ දැනුම් සම්භාරයක් තියෙන උදවිය. මොකද අද අපේ රටේ අද බොහෝ ජාතික සමගිය සහ ප්‍රතිසන්දාන කතා කරන තැන්වල අපි කරන්නේ බොහෝ විට තයිපොන් වලට ගිහිල්ලා අපි වැඩේ කාලා එනවා. දෙමළ ජනතාව සිංහල අවුරුද්දට අවිලා කැවුම් කාලා යන එක තමයි දැන් ප්‍රතිසන්දානයේ සහ ජාතික සමගිය හැටියට අපි කරන්නේ. වෙන මොකුත් සමහර දේවල් කරන්නේ නැහැ. හැබැයි ඊට වඩා බැරෑරුම් ලෙස මේ කාර්යය දිහා බලන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රතිසන්දානයේ සහ ජාතික සමගින කතා කරන වෙලාවේ අපි මේ ඉතාම වැදගත් ආයතනයක්. මේ ආයතනයට මුලින්ම ප්‍රති සභාපතිතුමිය ලංකාවේ හිටපු ජනාධිපතිතුමිය. ඒ ජනාධිපතිතුමිය මේකේ සභාපතිතුමිය විශ්ව දිසාමද කොහෙද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමිය පස්සේ ඉඳලා මේ ආයතන ගණන් ගත්තෙම නැහැ. මේ ප්‍රතිසන්දානයේ සහ ජාතික සමගියත් එක්ක තරහට නෙවෙයි. චන්දිකා කුමාරතුමාගේ එක්ක තරහට මං හිතන්නේ. අපේ රටේ එහෙමනේ යම් ආයතනයක ඉන්න පුද්ගලයා හිටපු එක හොඳ නැත්නම් ඒ පුද්ගලයා තරහට තමයි ඊගාට තීන්දුව ගන්න. චන්දිකාමැතිනි තරහට තමයි මේ කාර්යාලයේ පත්තකට තල්ලු කර දැම්මේ ගෝඨාභය මහත්මයා ඇතුළු ඒ ආණ්ඩුව. හැබැයි දැන් වර්තමාන ජනාධිපතිතුමා මේ පනත ගෙනෙන්න මේ ගන්න උත්සාහය තුළ අපි ඒකේ ලංකාව ඇතුළටම ලෝකෙටත් මේ ප්‍රතිසන්දානය සහ ජාතික සමගි සඳහා තියෙන අපේ කැපවීම පෙන්වන්න ඕන. ඒ කටින් පෙන්ලා මදි. දැන් මෙතන උදේ වාද වුණා මේ පාර්ලිමේන්තුව තුල රතු මුහුදේ හූටි ඒ ත්‍රස්තවාදීන් සහ ඊස්ටා රජය අතර ප්‍රශ්න අපේ රටේ මැදිහත් වීම සම්බන්ධයෙන්. දැන් ඒක මොන මොන ආකාරයෙන් බල කියන පුළුවන්. එහෙනම් ඇත්ත කතාව මොකක්ද? ඊශ්‍රායලයේ රජය අද මානව හිමිකම් උල්ලංඝනය කරමින් දරුවෝ කාන්තාවෝ මරනවා. පල්ලි වලට ගහනවා. සරණාගත කෑම්ප වලට ගහනවා. ඉතින් ඒ ඊශ්‍රායල් රජය අද දකුණු අප්‍රිකානු රජය විසින් මේ අපරාධ යුද අපරාධ කඩුවයි කියලා ඒ අර නඩුකුත්තල් කරන ජාත්‍යන්තර අධිකරණේ එවන් අවස්ථාවකදී අපි ගිහිල්ලා මොකටද ඒ ඊශ්‍රායල් සහ හුඩු ත්‍රස්තවාදීන් පස්සේ මැදිහත් වෙන්නේ? අපි මොකටද මැදිහත් වෙන්නේ ඒකට? ඒ හරහා මොකද පෙන්වන්නේ? අපි පෙන්වන්නේ අපි මේ ජාතික සමගිය සහ ප්‍රතිසන්දානයක රටේ ඇතුළත කතා කරනවා. හැබැයි ලෝකේම සාමය වෙන පෙනෙන්නේ නැහැ කියන කාරණේ. අපි ගන්නේ ලෝක ත්‍රස්තවාදීන් දෙපැත්ත. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි අවංකවම ඉතාම කැමැත්තෙන් අනුමත කරනවා විතර නිර්දේශ කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා අධිකරණ ඇමතිතුමාට මේ ජාතික සමගිය ප්‍රතිසන්දාන කාර්යාල පනත ගැනීම සම්බන්ධයෙන්. මෙය අවංකවම මේ ප්‍රතිපත්ති අනුව මේ විදිහට ක්‍රියාත්මක කරන බෑ අපි හැකියාව ලැබුණොත් මම හිතනවා අපට අපේ රටේ ජාතිය කුලය ආගම භාෂාව විකුණගෙන කන්නා වූ දේශපාලනයේ නැවතී ලකුණු තියන්න පුළුවන්. ජාතිය ආගම භාෂාව නිසා මේ රටේ අපි අතර ඇති වෙලා තියෙන විරසකයන් අපට සදාර්ම නවත්වන්න පුළුවන්. මේ පනතේ තියෙන ඒ වගන්ති නිර්දේශ ස්වාධීනව කටයුතු කරන අවශ්‍ය කරන ඒ පද පදනම සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට දෙනවා නම් මේ අවුරුද්ද මුලින්ම මමගේ ජනවාරි ඵලයෙන්ද මුලින්ම කිරිබත් කෑවේ උණු ආයතනයේ. මොකද මම විපක්ෂ නායකතුමාගේ කාර්යාලයට යන්නේ ඉස්සෙල්ම උණු ආයතනයේ කිරිබත් කාලේ තමයි විශේෂ නායක කාර්යාලයට ගියේ. ඇයි මේ රටේ මේ විශේෂයෙන්ම මේක මැතිවරණ වර්ෂයක් වෙන නිසාම මේ රටේ අපි සියලු දෙනාම මේ මැතිවරණ වර්ෂයේදීවත් ජාතිය ආගම භාෂාව යනාදී මෙන්න මේවා විකුණගෙන කන්න දෙන්න හොඳ නැහැ. මේ ජාතික සමගිස ප්‍රතිසන් කාර්යාලය පිළිබඳ පනතගෙන වෙලා මම කියන්නට ඕනේ අපි කැමැතියෝ අකමැති ජාතිය ආගම භාෂා විතරක් නෙවෙයි තාම අපේ රටේ විවිධ සමාජත උතුරේ වේවා දකුණේ වේවා වතුකරේ වේවා කුල ප්‍රශ්නේ තියෙනවා දැඩ ලෙස තියෙනවා. ඒක නොපෙන්නුවට කුලහීන ජනතාව පාගගෙන
ජීවත් වෙන
හදන සමාජ ක්‍රමය තාම උතුරෙත් දකුණෙත් වතුකරේ තියෙනවා. ඒක අපි හොඳකාර දැනගෙන ඒක අපි හංගන්න හොඳ නැහැ. අද මේ ජාතික සමගිය ප්‍රතිසංධානය සඳහා මේ කාර්යාලය පිහිටවන වෙලාවේ අන්නේ කුල ප්‍රශ්නය නිසා පීඩනයට පත් වෙලා ඉන්න ජනතාව පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුම වෙනවා. මොකද මේක හංගල වැඩක් නෑ. මේ කුල ප්‍රශ්නය මැතිවරණ වේදිකාවෙත් මේ ඉන්විසිබලි මේ පේන්නේ නැති විදියට බොහෝ විට ඉස්මතු වෙන කාරණයක්. ඒ වගේම අදිසියස්ත ක්‍රියාත්මක වෙනවා තමයි මට පේනවා. මොකද හේතුව මේ මැතිවරණ වශයෙන් නිසාම මේ එන මැතිවරණ තුලත් ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ තිබෙනවා. මේ රටේ ඒ සාම්ප්‍රදායික කුල ක්‍රමයට විරුද්ධව රාජ්‍ය නායකයෙක් හැටියට මූණ දීලා ජයග්‍රහණය කර එක්කෙනයි රාජ්‍ය ප්‍රේමසේන මහත්තයා විතරයි. අනෙක් කිසිම නායකයෙක් බැරි වුණා. මං ප්‍රේමසේන මහත්තයා දේශමාලයත් එක්ක නැති වුණත් මේ රට තුළ ඒ සමාජ විප්ලවයක් කරලා ඒ සාම්ප්‍රදායික කුල ක්‍රමයේ අභියෝගයට ලක් කරන්න ජයග්‍රහණ පුළුවන් පමණයි. අනෙක් කිසිම කෙනෙක් බැරි වුණා ඒ අභියෝගයට මූණ දෙන්න. ඒ නිසා තවදුරටත් ජාතිය ආගම භාෂාව කුලය යනාදී කාරණා නිසා විෂමතාවයට ලක් වෙන ජනතාවට අද මේ ජාතික සමගිස ප්‍රතිසංධාන සඳහා වෙන කාර්යාලය
පනත
ක්‍රියාත්මක වෙනවා. වැදගත් වෙනවා ඒ ක්‍රියාත්මක වෙනකොට අපි ඒ ක්‍රියාත්මක කරන්න අපේ තියෙන අවංක චේතනාව ඇමතුමාට තිබට වැඩක් වෙන්නේ නැහැ. රාජ්‍යමතුමාට වැඩක් වෙන්නේ නැහැ. පොලිටිකල් විල් එක ඒ දේශපාලන නායකත්වයට ඒක අවංකවම තියෙන්න ඕන කියන කාරණයක් මතක් කරමින් මානිහන බොහොම ස්තුතියි.
Thank you honorable Gajendra Kumar Ponnambalam, you have 15 minutes. Order please. Can the house nominate someone to chair the house please?
Garu sabhapathumane moolasaneeta KPS Garu Kumara mantrituma yojana karana.
Honorable KPS Kumar sir.
Garu sabhapathumane e yojana vistara karana.
Honorable KPS Kumar sir to the chair please.
Garu Gajendra Kumar Mantuma.
I thank you, Honorable Presiding Member. At the very outset, I wish to thank the Honorable Nalin Bandara from the SJB for giving his time today, 5 minutes of his time for me to speak. I truly appreciate that because this bill with regards to the Office for National Unity and Reconciliation is something that specifically concerns the Tamil people, especially the people of the Northeast. I have a few matters that I wish to raise. So in that regard, I truly do appreciate the Honorable Member for giving me his time. Honorable Presiding Member, if we were to consider the bona fides of the government with regards to bringing this bill to make the Office of National Unity and Reconciliation a legalized body, listening to the speech made by the Honorable Minister of Justice this morning would make it impossible for us to support it. Because the minister's remarks on his notion of reconciliation shows that he is clueless. His idea of reconciliation is one of majoritarianism. His idea of reconciliation is that Sri Lanka is a single Buddhist country and that nobody else must assert their identity at any point. And that whatever that single Buddhist nation believes must go, must stand. Nobody else can have any other opinion. So it is in that spirit that the minister made comments with regards to the existence of political parties that have ethnic names to it, like the Tamil National People's Front, like the Tamil National Alliance, like other Tamil parties. He makes these comments saying that those parties must also not be allowed to exist. Now, why did we exist? Why did we have to identify ourselves as Tamil and not be part of this larger identity or common identity? Because Sri Lanka, from its very inception, even though you had various names calling this island, those names in reality practiced simply as majoritarian, because your intent was to only have a single Buddhist agenda and for the state to essentially serve the interest of the single Buddhist and only the single Buddhist. Everybody else had to be subservient. They had to keep their mouth shut, and if they were to assert their identity, then they should not have a place. They are seen as terrorists, or they are seen as enemies that need to be contained. So it is in that backdrop, Honorable Presiding Member, that you had from this so-called Ceylonese identity initially, then it became a Sri Lankan identity, that you had non-Sinhala Buddhists essentially realizing that they don't belong to that identity, because that identity is in effect only single Buddhist. It is not Sri Lankan as a common identity. And it is for those reasons that we began to exist. Sir Ponnambalam Ramanathan and Sir P. Arunachalam, who are members of the Ceylon National Congress, Sir P. Arunachalam had to leave. He was a thoroughly disillusioned man. He fought for the independence of Sri Lanka, Ceylon at that time. He was thoroughly disillusioned. He had to leave because his notion of a Ceylonese identity that was all-encompassing was dashed. Because the moment Sri Lanka was able to in some way try and manage its own affairs, he was sidelined. He was not even able to rely on the assurances that were given to him. So this is the reality. And that you have a Minister of Justice, and the irony of bringing this new bill for the Office of National Unity and Reconciliation to make the sort of comments that he made this morning, in my view, Honorable Presiding Member, alone is enough to vote against this bill, and that is what we are going to do. We will be calling for a division, and we will be voting against this. But that is not the only reason. That is not the only reason. What is the context in which this bill is being brought, Honorable Presiding Member? There have been talks. The President announced to the whole world that he is going to find a negotiated solution to the Tamil National question. He first said, before the Independence Day, soon after he became president, the following Independence Day, he said that he will find a solution to this problem. We didn't go because we know who he is. We have an experience from 2001 onwards as members of parliament at that time at the height of a peace process. We know how he dealt with that peace process. So our party didn't go
but other parties went. Now all the parties that went, that have been elected from the Northeast, very clearly have stated that the 13th Amendment is not a solution to the problem. That if at all, it is merely a starting point. That is the mandate. They have not even got a mandate to discuss the 13th Amendment. But you have the President, even before the talks can reach finality, at the very second instance, declaring that 13th Amendment minus police land powers, and also on the condition that everybody else agrees on what are the powers that have to be given to the provincial council, will be implemented. So there is no implementation of what is already in the constitution even. Even what is today in the constitution, in his own words, he is going to withdraw. He starts off by withdrawing police and land, and then goes on to say that if only everybody else agrees, will the other matters be in some way allowed to be handled by the province. The law is different, Honorable Presiding Member. Our view is very clear. The 13th Amendment gives absolutely no powers at all to the elected Chief Minister. On the contrary, it gives all the powers to the Governor, and if at all other powers is vested in Colombo. So if at all, the Provincial Council can only be the extension of the administration of the President through the Governor and not by the elected Chief Minister or, for that matter, the Board of Cabinet. So this is the reality. A unilateral decision has been taken by the President that the solution is going to be, in his view, what would be the 13th Amendment. Not even what is in the Constitution today, but in his view. Now this law, Honorable Presiding Member, makes the President the appointing authority to the members of this office on the advice of the Minister. And we know what the Minister's views are. We know what the Minister's views are. He has already said this morning. So what's the point in this office? There's absolutely nothing that is going to come about it. This office has nothing to do with reconciliation. It is essentially an office that is being created where you can have the government decide unilaterally on what they think is reconciliation and then take it to the grassroots and force it down the throats of a reluctant population. That is what this is all about. I am also in the sectoral oversight committee of that considered this bill. I did not agree to this bill. However, there was an amendment that was suggested by our chairman, who spoke just before me, where he said, at least let the appointing authority be the Constitutional Council. Let there be some semblance of independence. But that has been rejected by the government. So this has nothing to do with reconciliation. This has nothing to do with actually discussing with aggrieved parties, like the Tamil parties, like the Muslim parties, and genuinely trying to reconcile. Instead, what it is all about is window dressing. To go before an international community that does not know the details, and say that we have been good enough to give legal status to this office. To give legal status to an office. We have a dedicated office that works for reconciliation. That's the only reason why you have created this. And this, along with the fact that you all are going to bring a bogus truth and reconciliation commission, truth commission, whose purpose is simply to ensure that criminal accountability for genocide will never happen. in this island, these two matters, one of a bogus reconciliation political process, and that with the bogus truth commission that puts a full stop to any form of accountability to the crime of genocide that took place against the Tamil people, is to put the final nail in the coffin of reconciliation, of justice, of accountability. That is what is happening here. And all of this is happening so that you can go before the Human Rights Council and the international community in March, and then you can make the bogus claim that Sri Lanka is suffering economically. Despite that, we are taking these steps. Kindly don't put any more pressure and get the international community just to turn away. We are not falling for it, Honorable Presiding Member, and therefore we will be voting against it. I will just say one more thing. Under Section 10, Paragraph O says the following: to guide and facilitate peace and reconciliation programs conducted by local organizations, including community-based organizations. Why on earth do you have to guide them? What does that have got to do with local organizations? Why do you have to have contact with local organizations? Why can't they themselves decide on what reconciliation is for them? No. This section is going to be used to threaten local organizations and to insist that they fall in line with the government with regards to reconciliation. Otherwise, they too will face the consequences of the PTA or any future legislation that comes under the purposes of trying to contain genuine voices from the grassroots asking and demanding a political solution and justice. Thank you.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා මේ ළඟට සුරේන් රාඝවන් ගරු මන්ත්‍රීවරයා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා
ස්තුතියි ගරු සභාපතිතුමනි මේ සභාගමේට නර්මුම් ප්‍රදේශයේ ඉන්න පාසල් දරුවන්ව මම පිළිගන්නවා ඔබ මේ රටේ අනාගත බාරකරුවන් ඔබ මේ රටේ දේශපාලනය සමාජය දැනගත යුතුයි ඒ නිසා ඔබේ මේ පැමිණීම යහපත් උගත් පාඩමක් වේවායි මගේ ප්‍රාර්ථනයයි. Honorable Chair, the speakers prior to me are lawyers. At least that's what the world calls them. There is a golden rule in law to say that you don't give up the goodness of today because you have an imaginative better tomorrow. The UN Declaration of Human Rights says that all of us are equal. It is declared. But am I equal to Bill Gates? Am I equal to, let's say, Prime Minister Sri Narendra Modi? No. In practical sense, it is not. But that's the ideal condition that we are looking for. Therefore, one day, reconciliation and peace is an ideal goal for us, all of us. Sri Lankans should work for that. But the first step starts today. I stand here as a victim and a witness. 1956, my parents' house was burned down. 1971, my sister's house was burned down. And 1983, I as a young man had to run for my life because my house was burnt completely down. Nobody can deny that in this country, small country, we have had historicized racism of both sides. There is no pot calling the other darker than me. History is very clear about it. Whether it's textual, whether it's practical, whether it's philosophical, we have been a divided nations, not united nations. Therefore, if you go to look at the past and ask the ideal medicine, we will never get the medicine. This is COVID's a time we had it. We took the medicine which was available because we had to survive and progress. Therefore, those who call this as a political gimmick, I would ask them, what do you prefer? Continue up, war ended in 2009. The way war ended, we have questions. Everybody has questions. But are we not going to sit down as a civilized nation and members of a state to reconcile ourselves? And this is exactly the question that everybody is trying to avoid. Everybody is trying to play their own political games so that, as they said, this election they can look better. But I think I want to be honest to the Honorable Minister of Justice Affairs. He also is a contesting member of the Colombo district. He doesn't have to do this. He can play the popular games. The election comes. No, this is a historical moment. Are we willing to sit down and reconcile? Are we willing to take a step forward, however weak, however baby that step may be? Or are we going to sit down in our same place and cry about our past and unknown future? Sabhapathitumani, mena menisa me panata kalinaya parakku viho avittibana kathawaki. Me panate ගාක් යහදේවල් තිබෙන ගමන් මා 1994 සිට මා මිත්‍ර ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා සාක්ෂි දරනවා ඇති අපි සමගිය වෙනුවෙන් වැඩ කරපු අය මේ පනතේ 1985 තිම්පු සාකච්ඡාවේ සිට ගෙනාපු එක සංකල්පයක් සිංහලෙන් මා හිතනවා අස්ථානගත වී තිබෙනවා කියලා එනම් මෙය සිංහලෙන් කියවෙන්නේ මේ පනතට සිංහලෙන් කියනවා අපි ප්‍රතිසන්දහන කාර්යාලය කියලා. Realignment is the understanding of ප්‍රතිසන්විධානය. It's not reconciliation. Reconciliation is සංහිඳියාව. බෞද්ධ පාලි වචනය ඉඳගන්නවයි කියලා කියන්නේ ඒකටයි. සංසුන් වෙන්න, වාඩි වෙන්න, මෙනෙහි කරන්න. සංහිඳියාව වචනයයි අපි පාවිච්චි කර තිබෙන්නේ. ඒ නිසා ලේකම්තුමා ඉන්නවද දන්නේ නැහැ මෙතන. ලේකම්තුමා ඇතුළේ පිරිසට මම කියනවා කරුණාකරලා මේ වචනය ගැන නැවත මම ආනමඩුවේ හාමුදුරුවන්ගෙන් අද උදේ ඇහුවා. කළුපාන හාමුදුරුවන්ගෙන් ඇහුවා. මානව කොමිෂන් සභාවේ සමාජික. ඒ ඔක්කොමල්ල කියන්නේ we must use the word සාමය හා සංහිඳියාව කියන වචනයයි. ප්‍රතිසංධානය කියන වචනය ඒක නීතිමය වශයෙන් පාර්ථිනික වෙන්න පුළුවන්. නමුත් මහජනයා තේරුම් ගන්නේ නැහැ මේ වචනය. ඒ වචනය අපට දේශපාලනික කතිකාවකින් එන්නේ සන්දානගත වෙනවා සන්දානගත වෙච්චා ඉන්නවද අර පැත්තේ ඉන්නවා මේ පැත්තේ ඉන්නවා ඒක මෙන්න මේ සංගින්දියා කාර්යාලයට honorable minister thank you for coming my suggestion is this word ප්‍රතිසංවිධාන is not giving the spirit of this office it has to be සාමය හා සංහිඳියාව පිළිබඳව ජාතික කාර්යාලයයි ඊළඟට මේ පනතේ තිබෙන තව අඩුපාඩුවක් මා දකිනා හැටියට නිවැරදි කරගන්න පුළුවන් නම් මේ කාර්යාලය කොළඹ පිහිටිය යුතුයි කියලා කවුරු තීරණය කරන්නේ? ඒක අපිට පරිපාලනයට පහසු වෙන්න පුළුවන්. මගේ යෝජනාව නම් මේ වවුනියාව දිස්ත්‍රික්කයට ගෙනියන්න මන්දයක් වවුනියාව දිස්ත්‍රික්කය උතුර දකුණ දෙකම යා කරන දිස්ත්‍රික්කයයි. එය උතුර නැගෙනහිර වගේම දකුණේ ප්‍රශ්නයත් හරියට තේරුම් ගන්න පුළුවන් සිංහල මුස්ලිම් දෙමළ බෞද්ධ ක්‍රිස්තියානි හින්දු අය ජීවත් වෙන දිස්ත්‍රික්කයයි. ඒ නිසා මේ නිලධාරීන්ට ඕන විදිහට කොළඹ තියාගන්නවත් අපිට පහසු නිසා කොළඹ තියාගන්නවත් නෙමෙයි. මේ කාර්යාලයේ ආත්මය මොකද්ද? මේ කාර්යාලයේ ආත්මය නම් මේ රටේ මේ ජනරජය තුල මේ ජනරජය තුල ඒකීය රාජ්‍යයක් හැටියට අපි ජීවත් වෙන අපට අනන්‍යතාවයන් ඇතිව සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන තර්කය ගොඩනැගීමටයි. රටවල් 135ක දැනට මෙවැනි වූ පශ්චාත් යුද සමයේ තිබුණු රටවල් 135ක විශේෂයෙන් මේ ගැන කතා කරන්න කියානම් දකුණු අප්‍රිකාවේ තිබෙන එක. ඇතැම් අය බයයි දකුණු අප්‍රිකාවේ තිබුණු එක මෙහෙට වෙයිද කියලා. ඔව් දකුණු අප්‍රිකාවේ මම හිතන්නේ මඩ පස්සේ කතා කරන්න ඉන්න මා මිත්‍ර සරත් වීරසේකර මහත්මයා ඒ ගැන කතා කරයි. දකුණු අප්‍රිකාවේ තිබුණේ වෙනත් දෙයක්. Namut Sandhana Yuddhatibunu, where Rwanda was, where Sierra Leone was, where Yugoslavia was, there were conflicting two parties, armed parties, and therefore we need an international way of reconciling between the people who are left behind. Mayor Hudek Vittikaruan ha Chuditian Hatira Neme. Me Ekamanataka Jivatunu Sahodarayan Atare Athivetta Yuddhayak Nisa Apata Avashya Wenawa Samaya Sandaha Wu Eka Bhashawak Katha Karanna. Atam Velawata Hamadana Nirdharin Ge Kokusak Thiyenna Puluwan Me Karya Tulin Kawada Ho Rat Dawasaka Eyata Waga Uttara Kiyanna Veyida Eya Karapu Nathi Waradi Walata Chodana Labayida Kiyana Sabawunu Kokusak Thibena Bawa Api Dannawa. Eya Yatharthaya Mama Kiyanawa Me Rajayat ඉස්සරහට එන්න තිබෙන රජයත් අපේ කිසිදු වුණු විදිහට මේ රටේ රාජ්‍ය නායකයන් හෝ මේ රට වෙනුවෙන් වැඩ කළ කිසිදු කෙනෙක්ව අපි විදේශ උමනාවල් වලට අනුව අපි දඩු කඩේ ගහන්නට ලෑස්ති නැහැ අපි ඒ ව්‍යාපෘතියට සම්පූර්ණම මුළු හදවතින්ම අපි විරුද්ධයි කියන ප්‍රකාශය අපි කරන්නට කැමතියි නමුත් අපිට තිබෙනවා Paradiye in Purvasiagi Handas Ahanat Samahara Paulwala Aye Innova Tamangi Amatatra Mukaduni Kazanine Eata Pilutur Dia Yutui Shaktimat Deshapal Yaknam Shaktimat Sistachar Yaknam Shaktimat Rajaknam Api Bayanativa Evat Muna Dinoni And Evakar Nakuta Tamai Me Sukanama Apatagana Puluan Vini Metuakal Garu Amatumani මේ සුක්කානම තිබුණේ ජනීවාවල
තරවන්තුමා ඔබතුමාට
මේ සුක්කානම තිබුණේ
තියෙනවා
මේ සුක්කානම තිබුණේ නිව්යෝක් නගරේ අපි ඒක ගේනවා අපේ රටේ මම වෙන්න පුළුවන් මට කලින් කතා කරපු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල മന്ത്രിවරයා වෙන්න පුළුවන් තවත් කෙනෙක් වෙන්න පුළුවන් අපි මේ රටේ සැබෑ වූ පුරවැසියන් හැටියට අපිට අමාරුකම් තිබෙනවා අපිට සමහරවිට මුහුණට දෙන්න බර භාෂාවක් ඇති වෙන්න පුළුවන් We may not have common language, but we must sit down. It is not the agenda of Geneva. It's not the agenda of the UN, which is going to solve and bring peace to this country. Therefore, I would say, there are some lacunas in this bill, but we want to, today, if there was a vote, back this vote and this bill with both hands raised, because this is the beginning of a long journey so that our children are anagate balagane inna duadaruan singhalada demalada muslimda bauddhada katholikada hinduda kiyana me patu simawalen obbata giin me rate janaya hatiyata me rate purawasiyan hatiyata jeevathime abilashaya api godana giya yuti anna eka karannatai me panata genath tibenne e nisa මේ පනතේ අඩලුඩුකම් තිබෙනවා ඒවා අපි හරිගස්සගෙන ඉස්සරහට යා යුතු යටියයි මා යෝජනා කරන්නේ සූති කාලයට
ගරු අමතුමා
honorable chairman when honorable gajendra ponnambalam was making his speech he made some reference about me saying that I think that this country must be ruled according to the wish of Sinhalese and Sinhala Buddhists. It is not my view or that is not my system. It is you who think that this country must be ruled like you. Your grandfather did it. He did each and every Sri Lankan Sinhalese. And he is the one who deprived the rights of Tamil. Do you agree? You have to agree. He has to agree. I will show the through the Hansard when no point of order after my speech. You made the honorable chairman when there was a bill in this parliament in 1949 that is to deprive the rights of Tamil people 690,000 people. Honorable G.G. Ponnambalam as a member of this house he voted for that bill by depriving the voting rights of the Tamil people over 600,000 and therefore don't try to that I know the you are only thing what you have done is the Tamils in the northern province, you take the votes and come here, and that you are having all the comforts at the expense of poor Tamil people in the northern province. Can you tell me a single thing, single help that you have extended to the Tamil people in the northern noise? That you and your father were collecting 100 dot vehicles with each and every brand. You are accumulating your wealth, your vehicles, fleet. But is there anything that you have done for the Tamils? Nothing. And therefore, don't try to disturb that we are trying to establish the peace in this country. Just because whenever that you want to raise a issue of a, you just rush to the parliament. The other times you always in Geneva, Canada, everywhere. And don't try to, you know, disrupt and destroy the future of the Tamil people and the other people of this country. That there must be a limit and you should know who you are.
Honourable Member, I'm going to reply. Honourable Presiding Member, you have to give me time. You are a compulsive. If you have some decency, listen. I listen to you. Listen, right? The law that disenfranchised the upcountry. This is not the first time you've done it. You've said this again before. Right? Listen to it. Can you sit down? Have the decency to sit down and listen and learn something. Sit down, listen and learn something. Learn something. At least try and learn something. As Minister of Justice, without knowing the laws of this country, don't talk. Don't show your... Now, Honorable Presiding Member, The law that disenfranchised the upcountry Tamils was Act No. 18 of 1948, the Ceylon Citizenship Law. The Tamil Congress voted against it. E.J. Ponnambalam voted against it. Don't talk like a... You don't talk like a... Honorable Minister, if you can prove that, I will resign. If you can prove... Now, can you just keep quiet? The law, thereafter, the Tamil Congress was asked, there were negotiations with the government, and the government was asked... Let me finish. These are serious allegations that this is making.
The
minister who doesn't even deserve that title.
සඳහන කාර්යාලය සම්බන්ධයෙන් පනත විශේෂයෙන්ම ගරු ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රමාද වෙලා හරි අපි රටක් හැටියට මෙවැනි පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අද වෙනකොට මේ 2024 මේ රටේ යුද්ධය අවසන් වෙලා අවුරුදු ගණනාවක් තිබුණු අවුරුදු 30ක් පමණ තිබුණු යුද්ධය අවසන් වෙලා වසර 15ක් ගියාට පස්සේ හරි විශේෂයෙන්ම ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් එහෙම නැත්නම් සංවිධානය සම්බන්ධයෙන් කාර්යාලයක් ආරම්භ කරලා විශේෂයෙන්ම අපි රට ඉස්සරහට යන්න නම් අපි කවුරුත් මේ වෙලාව අපි හැම කෙනාම අපි සිතන්න ඕන විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව ජාතිය ආගම කුලය මේ සියල්ල ඉවතට දාලා
සියලු දෙනාම සමානව අපි යන ගමනක් තිබුණොත් විතරයි අපේ රටට අනාගතයක් තියෙන්නේ. දැන් මම පැහැදිලිවම කියන්න ඕනේ, අපේ රටට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අපි නිදහස ගන්න අවස්ථාවේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, අපි ජාතියක් හැටියට විශේෂයෙන්ම සෑම කෙනාම එවල එවකට හිටපු නායකින් ඩීඑස්එන් නායක මැතිතුමා ඇතුළු, එවැගේම එවකට හිටපු දමිල නායකින්, මුස්ලිම් නායකින්, බර්ග නායකින්, මේ සියලු දෙනා එකමුතු භාවයක් තුළින් තමයි අපේ රටට ඒ නිදහස ලබා ගැනීමට අපිට හැකි වුණේ. හැබැයි අපි නිදහස අරගෙන ශ්‍රී ලාංකිකව හැටියට ඉස්සරහට කටයුතු කරාද, මේ ගැටලු අපිට දිගටම තිබුණා. ඉතින් අපි ඒ නිදහස ලැබුණාට පස්සේ 48 අපිට ලැබුණු නිදහසත් එක්ක අපි ශ්‍රී ලාංකිකව හැටියට ඉස්සරහට යන්න යම් යම් උත්සාහයල් ගත්තට ඒක සාර්ථක වුණාද? අවස්ථා ගණනාවකදී අපි දේශපාලන වශයෙන් අපිට මේ රටේ දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් තම තමන්ගේ වාසියට අපි අවාසනාවන්ත ලෙස මේ ජාතිකත්වය, එහෙම නැත්නම් තමන්ගේ ජාතිය ඉස්සරහට දාගෙන ඒක සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, ඒ හැම කෙනාම මේකට වග කියන්න ඕනි. ඒ තුළ මොකද්ද අපිට උරුමුණේ? ඒ තුළ අපිට උරුමුණේ අවුරුදු 30ක ඉතාම භයානක යුද්ධයක්. අපේ රටේ එක පැත්තකින් ජීවිත ගණනාවක් අහිමි වුණා. ආර්ථික වශයෙන් අද මේ ඇතිලා තියෙන අවාසනාවන් තත්ත්වයටත් මේ අවුරුදු 30ක යුද්ධය බලපෑවා. අපි වාගේ රටකට උහුලන්න බැරි තරම් විශාල පාඩුවක් මේ තුළින් සිද්ධ වුණා. ඒ නිසා අද අපි ප්‍රමාද වෙලා හරි අමාම ඇමතුමාට ඒක ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා අවංකවම මේ කාර්ය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා නම් අපි සතුටු වෙනවා. මොකද මේක විය යුතු දෙයක්. දැන් අපේ රටේ අවුරුදු 30ක් තිබුණු යුද්ධය අවසන් වෙලත් අවුරුදු 15ක් ගිහිලා තියෙනවා. දැන් අපිට තිබුණු අවස්ථා ගණනාවක් අපි මගහැරලා තියෙනවා. මම විශ්වාස කරා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කරනකොට එතුමාට මුලින්ම කරන්න තිබුණු කාරණාවක් මේක. මේක අපි ජිනීවා වලට යනකම් එහෙම නැත්නම් එදාද අවුරුදු ගාණක් යන්න තිබුණු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ඒක කරමු නැති නිසා තමයි අපි ඉතිහාසයෙන්වත් අපි පාඩම් ඉගෙනගන්නේ නැහැ. අපි දන්නවා මෙහිට කලින් ඉතිහාසයේ අපේ දුටුගැමුණු රජතුමා කාලේ මෙවැනි තත්ත්වයක් ඇති වුණා, යුද්ධයක් තිබුණා. නමුත් ඒ යුද්ධෙන් පස්සේ එතුමා කොහොමද රට තුල ක්‍රියාත්මක කරේ? ඒ ඉතිහාසයෙන්වත් අපි පාඩම් ගත්තේ නැහැ. ඒ නිසා අපි ඉතාම සතුටු වෙනවා මේ මේ ජාතික සමගිය ප්‍රතිසංවිධානය, එහෙම නැත්නම් සංහිඳියාව සඳහවන කාර්යාලය තුලින් අපේ රටට නැවත වතාවක්, විශේෂයෙන්ම අපි දන්නවා මේ ශ්‍රී ලාංකික කියන නාමය තුලින්
අපේ ගරුමන්තුමා තුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
විශේෂයෙන්ම මම ඉතින් මට පොඩ්ඩක් බාධා වුණා, ඉතින් පොඩි කාලයක් දෙන්න.
ඔව් මම ඒ කාලෙත් එක්ක ඔබතුමාගේ ඒ කාලේ අරන් දුන්නේ මම ඔබතුමාට.
විශේෂයෙන්ම මම පැහැදිලි කරන්න ඕනේ, විශේෂයෙන්ම ඇමෙත්තුමා අරන් තියෙන උත්සාහයට අපි කැමැතියි. ඒ වගේම අපි මේ සඳහා අපි දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම තමයි අපි ජාති වශයෙන් විතරක් නෙමෙයි අපි කුල වශයෙන් උත් බෙදලා ඉන්නවා. මේ රටක් ඇරේ ඒක උතුරේද දකුණේද කියලා නැහැ. අපි දැක්කා මේ ඊයේ පෙරේද උතුරේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරනවා. එතකොට මෙන්න මේ හැම දෙයක්ම අපේ රටෙන් ඉවත් වෙන තැන තමයි අපේ රටේ අපේ අනාගතයේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ කාර්යාලය සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම ඒ තුලින් රටේ ජාතික සමගිය අපේ රටට සංවර්ධනයක්, එහෙම නැත්නම් ඉස්සරහා ඉදිරි ගමනක් ඇති කරන්න නම් ලෝකේ ඕනම අද දියුණු වෙලා තියෙන රටක් දිහා බැලුවාම ඒ හැම රටක්ම ජාතික සමගියත් එක්ක ඉස්සරහට ගිහිල්ලා තියෙන රටවල්. එහෙම නැතුව කිසිම රටකට දියුණුවක් ගන්න බෑ. ජාති වශයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා, කුල වශයෙන් බෙදිලා කිසිම අවස්ථාවක අපිට ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා මේක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අපි ඇමතිතුමාට සුබ පතනවා. ඔබතුමා මේ අරන් තියෙන උත්සාහය ඒක ඉතාමත් සාර්ථක කරගන්න. අපි මේ පාර්ලිමේන්තුව තුලත් වාද විවාද කරගෙන ඉතිහාසයට දොස් පවරමින්, ඉතිහාසයේ හාරා උස්සමින්, ඒ ඉතිහාසයේ වැරදි අපි පෙන්වමින් අපි ඉස්සරහට ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. අපි එහෙම ආපු ගමනක් තුල තමයි මේ ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දීලා තියෙන්නේ.
ගරුමන්තුව අවසන් කරමු.
අනාගත දරුවන් වෙනුවෙන්, අනාගත රට වෙනුවෙන් අපි සුබවාදීව මේ ගත්ත පියවරට අපි විපක්ෂයක් හැටියට අපේ රට ගැන හිතලා රටේ ජාතිය ගැන හිතලා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඉස්සරහට යන්න ඕනේ කියලා මතය ප්‍රකාශ කරමින් මේක සාර්ථක කරගන්න අවස්ථාව උදා වේවා ප්‍රාර්ථනා කරමින් මම වචන සුවල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. පොයින්ට් ඔබට මම ගරුමන්තුමා.
ඔව්. මම මේමයි ගරු සභාපතිතුමනි අපේ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු හතරක අවුරුදු 39ක් සේවය කරලා පාර්ලිමේන්තු බෞද්ධ සංගමේ සහ සේවක සමය සභාපතිවරයා හැර සේවය කරපු පොදු සේවා රැසක් කරපු කාගේත් මිත්‍ර පාර්ලිමේන්තු නිලධාරී විධානකමේ සුනිල් ශාන්ත මහත්මයා මේ 12 දින විශ්‍රාම යනවා. අපි සියලු දෙනාටම එතුමාට සුබ විශ්‍රාම දිනයක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා. මේ ළඟට සරත් වීරසේකර ගරු මන්ත්‍රීවරයා ඔබට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, අද ජාතික සමගිය සහ ප්‍රතිසන්දානකන වන කාර්යාල පිළිබඳ පනත පිළිබඳයි අපි කතා කරන්නේ. මේක ඇත්ත වශයෙන්ම අපේ අධිකරණ ඇමතිතුමා ඉතාම සද්භාවයකින් සහ හොඳ චේතනාකින් යුතුව ගෙන අප එකක් කියලා අපි හිතනවා. නමුත් මම අවුරුදු 35ක් නාවික හමුදාව හිටපු කෙනෙක් හැටියට, යුද්ධයේ ආරම්භයේ සිට අවසාන දක්වා සිටපු කෙනෙක් හැටියට මා දකින පැත්තක් තියෙනවා. මම හිතන්නේ මේ පැත්ත මේ අවස්ථාවේදී මා ඉතා පැහැදිලිව කියා සිටිනවා. අපි දන්නවා යුද්ධෙන් පස්සේ 2015 පස්සේ අතුරුදන් පුද්ගලයන්ගේ පනතාව මිසිං ඔෆ් පර්සනල් ඔෆිස්, ඊට පස්සේ වන්දි ලබා දීමේ කාර්යාල පනතාව ආදී වශයෙන් පනත් සියල්ලක්ම බොහෝ දේ පනත් සම්මත වුණා. ඉදිරියේදී අපි දන්නවා TRC එහෙම නැත්නම් සත්‍ය සිවිමේ කොමිසම පනත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් ඇයි මේ වගේ විවිධ අනපනත් ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්නය මතුවෙනවා. මොකද්ද ඒක තියෙන අවශ්‍යතාවය? අපි හොඳට විමර්ශනය කළ බැලුවොත් ගරු සභාපතිතුමනි, මේ සියල්ලම 2015 ජනීවා 31 යෝජනාව මගින් පිහිටවන්න කියලා මානව හිමිකම් කොමිසම විසින් බල කරපු යාන්ත්‍රණ තමයි අපි දැන් මේ පිහිටුවාගෙන යන්නේ. 31 ජනීවා යෝජනාවට පාදක වුණේ එවකට හිටිය මානව හිමිකම් කොමසාරි සෙයිඩ් අල් හුසේන් ගේ OISL කියන වාර්තාව. ඒ OISL කියන වාර්තාව තමයි අපි මානුෂීය නීති පිළිබඳ වැරදි හතරකට අපිව චෝදනා කළ තිබ්බා. මානව හිමිකම් නීති උල්ලංඝනය පිළිබඳ වැරදි හතරකට අපිට චෝදනා කළ තිබ්බා. අපි යුද අපරාධකරුවන් කියලා හැටියට තමයි ඒ OISL රිපෝර්ට් එකේ ලියලා තියෙන්නේ. ඒක පාදක කරගෙන තමයි 31 යෝජනාවට ආවේ. ඉතින් ඒ සම්මත ඒ යෝජනාවට යහපාලන රජය සම්පූර්ණයෙන්ම සම අනුග්‍රහකත්වය දැක්වුවා. ඒ සම අනුග්‍රහකත්වය දක්වපු නිසා ඒ යෝජනාව කිසිම විවාදයක් සහ කිසිම ඡන්දයක් නැතුව අනුමත වුණා. So this resolution was co-sponsored by Sri Lanka alone with the USA, and because of that it was approved without any vote or without any debate. ඉතින් ඒක නිසා අපි 31 අනුව තමයි වැඩ ගන්න පටන් ගත්තේ. මම හිතන්නේ ඒ සමානුග්‍රහකත්වය දැක්වීමම දේශද්‍රෝහී ක්‍රියාවක්. මොකද ගරු සභාපතිතුමනි, ඒ වෙනකොට යුද අපරාධ විශේෂඥයෝ 6 දෙනෙක් පර්ණගම කොමිසමට අයිති යුද අපරාධ විශේෂඥයෝ 6 දෙනෙක් සර් ජෙෆ්රි නයිස්, සර් ඩෙස්මන්ඩ් සිල්වා, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් සහ රොඩ්නි ඩික්සන් QC. මෙන්න මේ 6 දෙනාම මේ ඉතා පැහැදිලිව කියලා තිබ්බ අපි යුද අපරාධ කළේ නැහැ කියලා. නමුත් මේ රජාවට පස්සේ 69 ලක්ෂයකින් පත්වෙච්ච ජනාධිපතිරයාගේ රජය සහ 3/2ක තියෙන ඒ රජය ජනතාවගේ රජය ඉන්න විදේශ ඇමතිවරයා, එතකොට හිටුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ සමානුග්‍රහකත්වයෙන් ඉවත් වුණා. එතකොට එහෙමනම් සමානුග්‍රහකත්වයෙන් ඉවත් වුණ ආනං සභාපතිතුමනි, ඒ යෝජනාවේ තියෙන මේ යාන්ත්‍රණ එකින් එක සාපේක්ෂ කරන්න අවශ්‍යද කියන ප්‍රශ්නේ තමයි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ අපි දන්නවා මේක ජෙනී 31 ජෙනීවා යෝජනාව ගෙනාවේ ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරයි කියලා අපි දන්නවා. අද ඊශ්‍රායල් පලස්තීන යුද්ධයේදී ඒ මානව හිමිකම් උල්ලංඝනය ගැන අද ඇමරිකාව දක්වන ආකල්ප අපි කොහොමද කියලා දන්නවා. ඒකම පේනවා ඒගොල්ලන්ගේ දෙබිඩි පිළිවෙත. එතකොට අපි කියන්නේ ගෞරව සභාපතිතුමනි, මේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කරපු හමුදාවක්. ඒක කළෙත් 295,000 දෙමළ ජනතාව බේරගෙන, ලෝකයේ හමුදාවක් එපමණ විශාල සංඛ්‍යාවක් බේරගෙන දින්නේ යුද්ධයක් නෑ. It was the world's largest rescue operation ever carried out by any army in the world. මුළු ලෝකයේ තියෙන කිසිම හමුදාවක් මේ වගේ විශාල සංඛ්‍යාවක් බේරගෙන යුද්ධය අපි ජයග්‍රහණය කළේ නෑ. ඊට පස්සේ අපි 12,000 මේ දෙමළ මේ අත්අඩංගුවට ගත්ත කොටි සස්වාදීන් 12000ක් අපි වෘත්තාපනය කළා. ළමා සොල්දාදුව 500ක් වෘත්තාපනය කළා. අද ඒ අය විවාහ වෙලා රැකියාව නිරත වෙලා සමාජගත වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ ගජේන්ද්‍ර පොන්නම්බරම් අපේ මේ මන්ත්‍රීතුමා කියන වගේ මේ සමූල ඝාතනයක් වුණා නම් කවදාකවත් එහෙම වෙනවද? ඉතින් ඒක නිසා ඒවා ඔක්කොම සම්පූර්ණයෙන්ම බොරු චෝදනා. මේ බොරු චෝදනා තමයි මේ 31 අපිට දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පණිවිඩය තියෙනවා. ගරු සභාපතිතුමනි උතුරු නැගෙනහිර සටන් කාමීන් පුනරුත්ථාපනය කළ යුතුයි කියලා. කවුද සටන් කාමීන් කියන්නේ? අපි දන්නවා. මම දැකලා තියෙනවා ගෝනගල ගමේ බඩදරු අම්මගේ බඩ කපලා ළමයි එළියට අරගෙන මාළු කපනවා වගේ කපලා තියෙනවා. මේ ඇස්තිකෙන් මම දැකලා තියෙනවා. ඒ වගේම තමයි අරන්තලාවේ සාමනීර භික්ෂුන් වහන්සේලා කපන කොටලා මරලා තියෙන හැටි අපි දැකලා තියෙනවා. සීමා බෝධිය ළඟ සිල් ගත්ත අහිංසක සිංහල කාන්ත සිංහල බෞද්ධ කාන්තාවන් 200ක් පමණ මරලා තියෙන හැටි අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි කිතුල්ලොටුව අලුත්ෝය කියන බස් ස්ටෑන්ඩ් මේ බස් තියෙන රූට් එකේ බස් එක නවත්තලා පුංචි දරුවන් අර බොනට් එකේ ගහලා මරලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ ඇයිටද අපි සටන් කාමීන් කියන්නේ කියලා මේ අවස්ථාවේ අහලා තියෙනවා. ඉතින් මේ ලෝකෙට දෙන්න පුළුවන් පළවෙනි දේ මොකක්ද? මේ තමයි ම්ලේච්ඡ ත්‍රස්තවාදීව. එහෙමනම් ඒ ත්‍රස්තවාදී නිම කළ හමුදාවේ ප්‍රධානීන්ට දේශෙන්දාරින්ට ජෙනරාල් වලට අඩ්මිරාල් වලට අද බටේර රටවලට යන්න වීසා දෙන්නේ නැහැ. කිසිම චෝදනාවක් නැතුව කැනඩාව, ඕස්ට්‍රේලියාව, එතකොට එංගලන්තය, ඇමරිකාව, ඒකට අපි මොනවද කරන්නේ? මේ පාර්ලිමේන්තුව මොනවද කරන්නේ? ඉතින් කිසි දෙයක් කරන්නේ නැහැ. ඊට අමතරව මේ වගේ අනබනත් සත්‍යසීමේ කොමිසම ඒ වගේ ගෙනාවම රණවිරුවන්ට එරෙහිව සාක්ෂියෙකුතු කරන්නට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඉතින් ඒක සාධාරණද? ඒකෙන් හමුදාවේ චිත්ත ධෛර්යය දුර්වල වෙන්නේ නැද්ද? ඒක ඉදිරිපත් වීම ඉනිෂියේටිව් එකට ඒක බලපාන්නේ නැද්ද? ඉදිරියේදී යුද්ධයක් ආවොත් කොහොමද අපේ හමුදාවල් සටන් කරන්නේ නැත්නම් ඉදිරිපත් වෙන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා මෙන්න මේ දේවල් නිසා. ඉතින් මේ පණිවිඩය තියෙනවා ගරු සභාපතිතුමනි. එක ඊයේකේ තියෙනවා ජාතික සමගිය සාක්ෂාත් කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් යටතේ පිහිටු යම් ප්‍රතිසන්දහන ප්‍රයත්නයක් විසින් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම කියලා මේකේ පරිදි තියෙනවා. ඒ කියන්නේ සත්‍ය සේවීමේ කොමිසම මගින් එකින් එක ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. සත්‍ය සේවීමේ කොමිසමට පුළුවන් රණවිරුවන්ට එරිව සාක්ෂි රැස් කරන්න, කාට හරි මුදල් දීලා පාපොච්චාරණය කරන්න, කන්ෆෙෂන් කරන්න පුළුවන්. ඒක සාක්ෂි ආඥාපනතට අදාළ නැහැ. ඒතර ව්‍යාජ සාක්ෂි දෙන අයට පුළුවන්, ඒ අයට පුළුවන්, ඒ අයට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ මේ පනතර අනුව. ඒතකොට එහෙමනම් මේ ජෙනීවා වල අපිට විරුද්ධව ස්ථාපිත කරලා තියෙන එක්ස්ටර්නල් මෙකැනිසම් වලට සුජාත බවක් ඇත් වෙනවා මෙන්න මේ TRC නැත්තම් සත්‍ය සේවීමේ කොමිසම මේකෙන් කරන නිර්දේශ මේ පනතෙන් පුළුවන් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඉතින් අපි උඩින් විරුද්ධ වෙනවා මේ එක්ස්ටර්නල් මෙකැනිසම් එකට. නමුත් යටින් ඒකට සුජාත බවක් දෙනවා. ඉතින් මේක තමයි අපි කියන්නේ කුමන්තනේ. වගේම මේක තියෙනවා ගරු සභාපතිතුමනි තව භයානක දෙයක්. ඒක තමයි 9A1 තියෙනවා ජාතිය සමගියට අහිතකර ලෙස බලපෑම් ඇතිකරන ලබන විවිධ ප්‍රජාවන් තුළ ආතතීන් ගැටුම් ඇතිකරන කාරණා විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම. ඒ වගේම තමයි ජාතික ඒකාබද්ධතාවයට ඇති බාධක හඳුනා ගැනීම සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමග සාකච්ඡාවට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම. එහෙමනම් මේ කාර්යාලයේ කිව්වොත් එහෙම දැනටමත් ව්‍යවස්ථාවෙන් සම්මත කරලා තියෙන 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියලා කිව්වොත් අපිට මොකද වෙන්නේ? ඒතර මේ රට සම්පූර්ණයෙන්ම ෆෙඩරල් වෙනවා. ඉතින් මේකට ඕන තරම් දෙමළ ඩයස්පොරාව මුදල් ලබා දී විදේශීය මුදල් ගන්න පුළුවන්. මේ නිර්දේශ වලට මුවා වෙලා බාධා කරන අයට දඬුවම් කරන්න පුළුවන්. ඒක අභියාචනා කරන්නට අපහාස කලාසයේ සලකයි. ඒක නිසා මේකේ යටින් තියෙන කුමන්තේ හොඳ චේතනාවකින් මේක ගෙනාවත් මේක පුළුවන් බෙදුම්වාදීන්ට අර වර වගේ 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ මාවතට මේක ඇදගෙන යන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, එහෙමනම් මේකටද අපි යුද්ධ කළේ? 20,000ක් මැරුණා, 14,000ක් ආබාධ වුණා. මේ වගේ පනත් ගෙනල්ලා ඒ රණවිරුවන් හිරේ දාලා 13 රට බෙදන්නද අපි යුද්ධ කළේ කියන එක තමයි මේ අවස්ථාවේ අහන්නේ. ඒ නිසා මේ පනතට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ විරුද්ධ වෙන්නේ මේ ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීතුමා කියන හේතු නිසා නෙමෙයි. අත්ත වශයෙන් මේක මා හමුදාව හිටපු කෙනෙක් හැටියට රණවිරුවන්ට කිසිම අංශ මාත්‍රයකින් හෝ යම් කිසි අවලක් වෙනවා නම් ඒ අත්ත වශයෙන් මේකට විරුද්ධ වෙනානේ. ඒ ස්ථාවරීදගෙන තමයි මම මේකට විරුද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපේ වගේ රටේ ආර්ථික අර්බුදයකින් පෙළෙන මේ අවස්ථාවක අපි මේ වගේ පනත්ද ගේන්න ඕනේ කියන ප්‍රශ්නය අත්ත වශයෙන් මේ වගේ මතුවෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා ජාතික සමගියක් නැද්ද? ගරු සභාපතිතුමනි
ඔබතුමා තා විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ගරු රෝහිත් අභිජිකුණාත්මාගෙත් විනාඩි තුනක් මට දෙනවා. කරුණාකර එකක් දෙන්න. කොහොමත් අපි ජාතික සමිති ගන්න නැද්ද? අපි දන්නවා 152කට වඩා දෙමළ ජනතාව ඉන්නේ කොළඹ. නැත්තම් දකුණේ සිංහල සමග. ඉතින් ඒ වගේම තමයි අද වෙළඳ සම්පූර්ණයෙන් ගත්තොත් එම ට්‍රේඩ් ඉස් ඩොමිනේටඩ් බයි ද ටැමිල්ස් ඇන්ඩ් ද මුස්ලිම්. ද කස්ටම්ස් සහ සිංහලීස්. එතකොට මේ නැති තියෙන ජාතික සමගියක් නැහැයි කියලා ඒක නැවත ඇති කරගෙන මේ වගේ පනත් තුලින් තමයි අත වශයෙන්ම මේ වගේ කුමන්ත්‍රණ බිහි වෙන්නේ කියන එකත් මම මේ අවස්ථාවේ කියලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ගජේන්ද්‍ර ප්‍රණම්බලම් මැතිතුමා කිව්වා මේ සමූල ඝාතයෙන් යන දෙමළ මිනිසුන්ට වෙන අසාධාරණේ අපි දන්නවා. අඩු කුලයේ ඉන්න දෙමළ මිනිසුන්ට තාමත් තියෙනවා වෙල්ලාල කියන උසස් කුලයේ අය තාමත් සලකන්නේ නැහැ හරියට. ඔවුන්ගේ කෝවිල් වලට යන්න දෙන්නේ නැහැ. දරුවන්ට හරියට පාසල් දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ විසඳන්න බණ්ඩාරනායක මේ අගමැතිතුමාගේ කාලේ ගෙනව සෝෂල් ඩිසබිලිටි ඇක්ට් කියලා එකක්. ඒක මේ කුල ભેදේ නැති කරන්න. ඒ කුල ભેදේ නැති කරන්න ගෙනව සෝෂල් ඩිසබිලිටි ඇක්ට් එකට විරුද්ධව මේ දෙමළ දේශපාලකයෝ ගියා එංගලන්තයට ගියා මේක නවත්තන්න. අන්න එහෙම අයගෙන් පරම්පරාවෙන් එකෙන් තමයි මේ ගජේන්ද්‍ර පොන්නම්බලම් කියන මේ මන්ත්‍රීවරයා. ඉතින් ඒ අය තමයි අද දෙමළ මිනිසුන්ගේ මේ සම්බන්ධයෙන් කතා කරන ඉතික සම්පූර්ණයෙන්ම අර විජේදාස රාජපක්ෂ මැතිතුමා කිව්වාගේ සම්පූර්ණම ජාතිවාදී ලෙස අන්තවාදී ලෙස කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒක නිසා ඒවා අපි ගණන් ගන්න නැහැ. දෙවෙනි එක ඊට පස්සේ එසේ කියලා මට කරුණාකරව විනාඩි දෙකක් දෙන්න. අද ජල ශාස්ත්‍රීය පනතේ කෙටුම්පතක් ඉදිරිපත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ ජල ශාස්ත්‍රීය කටයුතු ශ්‍රී ලංකා නායක හමුදා වෙත පැවරෙනවා. මේ පිළිබඳ අපි ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සියලු පාර්ශ්වයන් ගෙනලා අපි සාකච්ඡා කළා. එතෙන්දී යම් යම් සංශෝධන පිළිබඳ කතා කළා. මම හිතනවා ධීවර මාත්‍යවරය ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. ඒකට අපේ සම්පූර්ණ අනුමැතිය ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය කටයුතු 1984 දක්වා කළේ නාවික හමුදාව. නමුත් නාවික නිලධාරීන් ආරක්ෂි මෙහෙයුම් නිසා ඒක නාර ආයතන බාර දුන්නා. ඉතින් මම හිතනවා මේ අවස්ථාවේදී අපි මොනවා වුණත් ගරු සභාපතිතුමනි මෙතෙක් කල් ඒ වැඩේ කරපු අපි නාර ආයතනය කරන ලද ඒ යම් කිසි සේවයක් තියෙනවනේ ඒක අපි අගය කරන්න ඕනේ. ඒ විශේෂ සේවයක් තියෙනවා අපි අගය කරන්න ඕනේ. අපි දන්නවා යුදමය වාතාවරණය තුළ ජූලි කලබල කාලය තුළ සුනාමි වසනය තුළ පාස්කු ප්‍රහාරය තුළ කෝවිඩ් වසංගතය තුළත් මේ කාලය තුළත් නාරායතන කළ සේවය ඇත්ත වශයෙන් මේ අවස්ථාවේදී අගය කරන්න මම මේ අවස්ථාව පිළිගන්නවා. ඒ වගේ තමයි ශ්‍රී ලංකාවේ සියලුම වාණිජ වරායන් වෙත පිවිසීමට අවශ්‍ය නාවික සිටියම් නාරා ආයතනය ප්‍රකාශයෙන් ඉදපත් කරලා තියෙනවා. ඔලුවින් නොරොච්චෝල් පිවිසුම බේරුවල තංගල්ල දීවර වරාය සිටියම නිෂ්පාදනය කරලා තියෙනවා. මමත් නාවික හමුදාවේ අවුරුදු 35ක් සේවය කරන කෙනෙක්. ඉතින් මේ වගකීම නාවික හමුදාවට පවරන එක ඇත්ත වශයෙන්ම ගැන අපිත් සන්තෝෂ වෙනවා. අපි නාරා ආයතනය කළ මෙතෙක් සේවය අගය කරනවා. යෝගෙන් තමයි ඔවුන්ට සාගර විද්‍යාත්මක ප්‍රවේශනයට අවශ්‍ය කරන උපකරණ නෞකා තියෙනවා. මේ පරීක්ෂණ වලට මම හිතන්නේ නැහැ නාවික හමුදාවෙන් කිසිම බාධාවක් එල්ල වෙයි කියලා. ඔවුන් ඒ සම්බන්ධයෙන් සහාය ලබා දෙයි. සිවිල් දෙනාගේම මව්බිම් මේක මේ සිවිල් දෙනාගේම සමයේ මව්බියේ සමගියේ මේ රට නම්වන්ට ඕනේ. ඉතින් නාරා ආයතනයයි අපේ නායක හමුදා එකතු වෙලා මේ 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 තියෙන ක්‍රියාවලිය ඉතාම දියුණුවෙන් දියුණුවට ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සොරි සමාර්ථකන ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.